පූජනීය ස්වාමීන් වහන්ස, භාවනාව කෙරෙහි කැපවීමක් උනන්දුවක් දක්වන කල්යාණ මිත්‍රවරුනි, මේ වෙලාව බොහොම උණුසුම් වෙලාවක්, කලබලකාරී දවසේ හෝරාවක්. කොහොමත් භාවනාවක් හිතේ ශාන්තියක් නිවීමක් ගැන වනාන්තරගත වුණු යෝගීන් මිස මේ ගමේ නගරේ දුවන පණින ඇත්තන් නොසිතන වෙලාවක්. මේ වෙලාව මේ ගිහි කටයුතු වල ඉරිලා කිමිදලා සිටින සාමාන්‍ය ජනතාව, ආධ්‍යාත්මික සම්සුන්තාවයක් සඳහා කැප නොකරන වෙලාවක්. එහෙම ඒ සමාජ බාධකයක් දිනගෙන මේ පින්නතුන් මේ කාලය කැප කිරීම, මේ පැමිණීම, පැමිණ මෙසේ නිහඬව සහ සම්සුන්ව වාඩි වී සිටීම තුල ඇති වෙනවා අප කාගේ සිත් සතන් තුල ලොකු ධෛර්යයක්. එතනිනුත් එහාට ගිය ධර්මයේ සජීවී භාවයට සාක්ෂිය. මේ ධර්මය සජීවීව පවතින්නේ කොතනද? ධර්මය ජීවමාන වෙන්නේ කොතෙන්දීද? දැන් දහම ධර්මය කියා කීවහම අපට නිතැතින්ම සිහියට නැගෙන්නේ පොතපත. ධර්මී මෙහෙම තිබුණා, මේ විදිහට ප්‍රකාශ වුණා කියා කියනකොටම අපේ හිතට නැගෙන ප්‍රශ්නේ, කොයි පොතේද එහෙම තියෙන්නේ? කොයි කාණ්ඩේද එහෙම තියෙන්නේ? ඉතින් අන්න එතෙන්දි කියනවා, මේ කාරණේ තියෙන්නේ විනය පිටකේ, මේ කාරණේ තියෙන්නේ සූත්‍ර පිටකේ, මේ කාරණේ තියෙන්නේ අභිධර්ම පිටකේ, අංගුත්තර නිකායේ, තුන්වෙනි කාණ්ඩේ ආදි වශයෙන්. දැන් ඒ විදිහට මේ ධර්මය හොයාගෙන ගිය කෙනෙකුට ඇතිවෙන සිතිවිල්ලක් තමයි, නැතිනම් ඇති කරගන්නා නිගමනයක් තමයි, මේ ධර්මයේ තියෙන්නේ පොත්පත් තුළ විතරයි. මේ ධර්මයේ තියෙන්නේ ඒ ලියු කඩදාසි වල තමයි. දැන් අද නම් විද්‍යුත් මාධ්‍යවලත් පවතිනවා. ඉතින් ඒ වගේ තමයි ධර්මයේ තියෙන්නේ. නැහැ, ඒ නිසා කෙනෙකුට ධර්මය දැනගන්නට ඕන නම්, ධර්මය ඉගෙන ගන්නට ඕන නම්, ඉතින් මේ පොත්පත් ටික ඉගෙන ගන්න වෙනවා. දැන් ওই ධර්මය අධ්‍යයනය කරන හැම තැනකම වගේ කෙරෙන්නේ මේ පොතපත ආශ්‍රිතව කිසියම් හැදෑරීමක්, කිසියම් අධ්‍යයනයක්, ඉගෙන ගැනීමක් සහ ඉගැන්වීමක්. එතෙන්දී කිසියම් අවුරුද්දක් දෙකක් ඒ විදිහට පොතපත ආශ්‍රිතව ඒ අධ්‍යයනය කළාම අන්න දැන් ධර්මය දන්නවා. මොකද නොදන්න කරුණු මහා රාශියක් ද ඉගෙනගෙන තියෙනවා. දැන් දන්නවා කොයි පොතේද මේවා තියෙන්නේ. ඒ විදිහේ නිගමනයකට එන්න පුළුවන්. දැන් එතනින් නතර වෙන්නත් පුළුවන්. කොතනින්ද ඥාණයෙන් නතර වෙන්න පුළුවන්? ඥාණය කියන්නේ ඔය විදිහේ න්‍යායන්ගෙන් දැනගත්ත කරුණු කාරණා වලින් කෙනෙකුට නතර වෙන්න පුළුවන්. ඒක තමයි ඉගෙන ගන්න තියෙන ක්‍රමය. ඉතිහාසය ඉගෙන ගන්න ඕන නම් පොතපත ආශ්‍රයෙන් ඉගෙන ගන්න. ඒතර පොතපතේ තියෙන කරුණු හොඳට ඉගෙන ගත්තාම, තේරුම් ගත්තාම, මතක තියාගත්තාම අන්න ඉතිහාසය දන්නා කෙනෙක් බවට පත් වෙනවා. ආර්ථික විද්‍යාවේ තියෙන න්‍යායන් මූලධර්ම ඒ කරුණු කාරණා කෙනෙක් ගැඹුරින් හදාරලා තේරුම් අරගෙන තමන් තුළ ධාරණය කරගත්තොත් ඒ තැනත්තා ආර්ථික විද්‍යාව දන්න කෙනෙක් බවට පත් වෙනවා. වෙන ක්‍රමයක් නැහැ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න. වෙන ක්‍රමයක් නැහැ ඉතිහාසය ඉගෙන ගන්න. වෙන ක්‍රමයක් නැහැ භාෂාවක් ඉගෙන ගන්න. එතකොට ලැබෙන්නේ කුමක්ද? ඥානයක් ලැබෙනවා. ඥානය කියන්නේ මෙතෙක් කාලයක් නොදැන සිටි යමක් අන්න දැනගන්න ලැබෙනවා. නොදන්නා කෙනෙකු දන්නා කෙනෙකු බවට පත් වෙනවා. මොන වගේද මේ විශ්වය? ඒ භූගෝල විද්‍යාවෙන් ඒ සම්බන්ධයෙන් මීට කලින් දන්නේ නැහැ. නමුත් දැන් දන්නවා. දැන් මෙන්න මෙබඳු ආකෘතියක් තුළ හිර වී සිටින මිනිසුන් මේ ධර්මයේ ඉගෙන ගන්නත් පාවිච්චි කරන්නේ තමන් දන්න ආකෘතියම තමයි. තමන් දන්න උපකරණයම තමයි ඥානය. එහෙම පරතරටම ඔය සියල්ල කටපාඩම් කරගෙන හිටපු අයටත් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කිසිම ධර්මයක් දන්නේ නැති හිස් කෙනෙක්, පිරුණු කෙනෙක් විදිහට නෙමෙයි, හිස් කෙනෙක් විදිහට. හේතුව ඒ අප දකින්නේ ධර්මයේ නෙමෙයි. ධර්මය හරියට ඔය සිතියම් පොත් කියවන්නේ. දැන් සිතියම් පොතක් ගත්තාම, ලංකා සිතියම් පොතක් ගත්තාම, ඉතින් මහනුවර නගරය ගැන සිතියම් පොතේ තියෙනවා, අනුරාධපුරය ගැන, කොළඹ ගැන, නුවර සිට අනුරාධපුරයට යන මාර්ගය ගැන, හම්බෙන අතුරු මාවත්, පාලම්, බෝක්කු මේවා ගැන කියනවා. ඉතින් මේ සිතියම් පොතක් කියවුවා සමානයි ඔය විෂය දැනුම ලබා ගැනීම. අනුරාධපුරයට යන්න ඕනේ, නුවරට යන්න ඕනේ. ඒ සිතියම් පොතක් කියවුවාම අන්න ඇති වෙන නුවර සිට අනුරාධපුරයට දුර කීයද, වංගු කීයක් පහු කරනවද, කඳු කීයක් නගිනවද, පල්ලම් කීයක් බහිනවද, මේ ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් තවත් සිතියම් පොතක් ලියන්නත් පුළුවන්. අරිටත් වැඩි කරුණු පැහැදිලි කරන්න තවත් සිතියම් පොතක් ලියන්න පුළුවන්. නමුත් ඒ තැනැත්තා දන්නෙත් අනිත් අයට කියලා දෙන්නේ සිතියමක්ම විතරයි. සිතියමක් ගැන පමණයි. එතන මේ ඔය දහම් පොත්පත් මාර්ගසිතියම් පොතක් වගේ මාර්ගසිතියම් පොතක තියෙන කරුණ තියෙන්නේ අන්න ඒ ටික තමයි ඔය හැම දහම් පොතකම තියෙන්නේ කිසියම් තැනකට යන්නට ඊට සුදුසු මාර්ග ගැන ඒ හැම ධර්ම පොතකම කතා කරලා තියෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකේට මාර්ගය කියූ කෙනෙක්. උන්වහන්සේට පාන මග්ගඤ්ඤූ මාර්ගය දේශනා කළ කෙනෙක්, මාර්ගය දන්නා කෙනෙක්. මග්ගවිදු මාර්ගයේ විනිවිද දුටු කෙනෙක්. මාර්ගයේ දක්ෂ කෙනෙක්. බුදුවරයෙකුගේ කාර්ය ගැන කියන්නේ ලෝකේට මාර්ගය කියනවා බුදුරජාණන් වහන්සේ කරන්නේ කුමක්ද මේ ලෝකේට මඟ කියා දෙනවා තථාගතයන් වහන්සේ කරන්නේ මඟ කියා දීමයි එතකොට මේ ඔය හැම සූත්‍ර දේශනාවක්ම කල්යාණ මිත්‍රවරුනි කලේ කාට හරි එක්කෝ මිනිස්සෙකුට නැත්නම් දෙවි කෙනෙකුට නැත් ඉතින් දේව තමයි බ්‍රහ්ම කිව්වත් එතකොට ඒ ඇත්තන්ට ඒ ඇත්තන් හිටිය තැනක් තියෙනවනේ දැන් පස්සක තවුසන් නතරව හිටිය තැනක් තියෙනවා කොතනද ඒ සිපතනාරාමේ නෙමෙයි ඒ පස්සක තවුසන් මානසික සාංචාරික ගමනේදී හිටිය තැනක් තිබුණා එතකොට හිටිය තැන ඉඳලා බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට එන පාර අන්න කියා දුන්නා ධම්මචක්ක පවත්තන සූත්‍රේනොත් අනතුරුව අනත්ත ලක්කන සූත්‍රේ. ඒතර පාඩම් දෙකක්. දැන් අපි සිටියන් ගැන දන්නවා සමහර සිටියන් කටු සතහන් තියෙනවා ඊළඟට එකෙන් ලොකු විස්තරයක් එක පිටුවකට සංක්ෂිප්ත කරන්න බැරි නිසා ඒ ටික පොඩි කොටුවක් ඇඳලා වෙනම ආපහු විස්තර කරනවා ආයෙත් තැනක ඒ පුංචි කොටු ඒ වගේ බුදුරජාණන් වහන්සේ සිටියන් දෙකකින් විස්තර කරා මේ පස්සග තවුසන්ට ඒ ඇත්තන් සිටිය තැන සිට තථාගතයන් වහන්සේ නිවි සැනසුණු තැන දක්වා එන මාර්ගය. පස්සග තවුසන්ට විතරක් නෙමෙයි කාට හරි බුදුහාමුදුරෝ බණ කීවා නම් කල්යාණ මිත්‍රවරුනි ඒ හැම දේශනාවකම සාකච්ඡාවකම පිළිතුරු දීමකම කර තිබෙන්නේ ඒ ඒ තැනැත්තන් හිර වෙලා හිටිය තැන්වලින් ඒ තැනැත්තන් තමන් විසින්ම හදාගෙන සිරගතව හිටිය හිර කූඩු වලින් එළියට එන ඒ මාර්ගයේ කියාදීම. එතකොට මේ සංසාරයේ කියන සිපිරිගෙයින් කොහොමද එළියට එන්නේ? අන්නේ සංසාරික සිරගෙයින් එළියට එන මාර්ගය කියාදීම. එතකොට ගාථාව කිනුත් කළා, කෙටියෙනුත් කළා, දීර්ඝ වශයෙන්ුත් කර තිබෙනවා. එයින් පිටතයක් බුදුහාමුදුරෝ දේශනා කළා නැහැ. එතකොට සමහර දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙමනම් ඇයි ඔය බණහපු ඔක්කොම රහත් උනේ නැත්තේ සමහර දැන් පස්සක තවුසන් රහත් උනා මුලින්ම කොණ්ඩඤ්ඤ තාපසයාණන් සෝවාන් වුණා අනතුරුව ඉතිරි හතර දෙනෙක් සෝවාන් වුණා අවසානයේ අනත්ත ලක්ෂණ සූත්‍රය අනත්ත ලක්ෂණ කියන්නේ මේ අනාත්ම ලක්ෂණය හැම දෙයකම තියෙන මේ තමන්ගේ නොවන ස්වභාවය දැන් අපිට පේන්නේ හැම එකම තියෙන මගේ ස්වභාවය හැම දෙයකම. මේ හැම දෙයක් තුළින්ම අපිට පේන්නේ මම. ඉතින් මේ ඕනෑම දෙයක් අපි තමන්ගේ කියලා ලියාගෙන උප්පුලියාගෙන නැති වුණත් කන්දක් දැක්ක කියන්නේ ඒක කොහොමත් අපේ නෙමෙයි කියන්නකෝ. කන්දක් ඈත තියෙන සමනල කන්ද. හැබැයි ඒක දැක්කහමත් ඔන්න ඒක හැඩේ කොහොමද, මට ඒක ගැළපෙනවද, ලක්ෂණද, අන්න ඒ තුලත් තියෙන්නේ ආත්ම ලක්ෂණය. හැම දෙයකම අපි ඇති කරගන්නවා ආත්ම ලක්ෂණය. එතකොට ඒ ඇති කරගන්නේ ආත්ම ලක්ෂණය මගේ නොවන දේවල් ගැන. මගේම දෙයක් ගැන නම් ඇති කරගත්තට කමක් නැහැ. මට ඕනේ මෙහෙමයි, මට මං කැමති මෙහෙමයි කියලා. මේ මන්ට ඕනේ මේ විදිහයි, මා කැමති මේ ආකාරයටයි කියා මමත්වයෙන් බලාපොරොත්තු ඇති කරගන්නේම මට ඕනේ විදිහට තියෙන්නේ නැති දේවල් ගැන. මට ඕනේ විදිහට හැසිරෙන්නේ නැති අය ගැන. මට අවශ්‍ය පරිදි එක මොහොතක්වත් ජීවත් නොවන අය ගැන අපි ඉතාම ශක්තිමත් වූ ආත්ම සංඥා ඇති කරගන්න ඇති කරගෙන තියෙනවා. අපි ගැනත් ඇති කරගෙන තියෙනවා. අපෙන් පටන් ගන්නේ මුලින්ම. මුලින්ම ආත්ම සංඥාව ඇති කරගන්නේ තමන්ගේ. මම මගේ. මම කාගේද? මම මගේ. එතකොට මේ මම කියන්නේ කාටද? ඉතින් අන්න කාටද මම කියන්නේ? දැන් එතකොට ඔන්න විග්‍රහ කරලා බැලුවේ නැත්නම් අපි සිටිවිල්ලක් හදාගෙන මම කියලා කෙනෙක් ඉන්නවා. ඒ මම මගේ. මගේ අයිතිකරු මම. ඒ නිසා මම ඉන්න තැනම මගේ කියන හැඟීමක් එනවා. මම වෙනමයි මගේ වෙනමයි බෙදලා ඈඩ් කරන්න බෑ. මගේ කියපු හැම තැනකම මම ඉන්නවා. කා කවුද මේ මගේ කියලා කියන්නේ? කියන්නේ මම. ඒතර මම කියන හැඟීම ඇති වෙන හැම මොහොතකම කල්යාණ මිත්‍රවරුනි, ඒ මමට අයිති දේවල්, ඒ මගේ වපසරිය ගැනත් අපි කතා කරනවා. දැන් මම පවතින්නට බෑ අයිති කරගත්ත දේවල් නැතුව. හිතන්න බලන්න, මම කියපු ගමන්ම ඒ මම නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? ඒතර මගේ දේවල් මොනවද? මගේ දේවල්, ඉතින් ශරීරයක් තියෙන්න ඕන. දැන් ශරීරයක් නැතුව මම ගැන කතා කරන්න පුළුවන්? අනිවාර්යයෙන්ම ශරීරයක් තියෙන. එතකොට මම හැදෙන පළවෙනි සංඝතකය, පළවෙනි මූල ද්‍රව්‍ය තමයි භෞතික කය. පේන්න තියෙන, අතට අහු වෙන්න තියෙන, බර කිරන්න පුළුවන්, උස මනින්න පුළුවන්, පාට ගැන කතා කරන්න පුළුවන්, වයස නිර්ණය කරන්න පුළුවන් මේ ශරීරය තමයි අපි මුලින්ම මගේ කියලා කියන්නේ. ඉතින් ඒ ශරීරේ මගේ කියලා අපි නිකන් ඉන්නේ නැහැ. ඒ මගේ කියපු ගමන්ම දැන් ඒක මට අයිති වෙච්ච දෙයක් නේ. මා අයිති කරගෙන තියෙනවා මේ ශරීරේ. අයිති කරගත්ත ගමන්ම කල්යාණ මිත්‍රවරුනි, ඒ අයිතිකාරයා නිකන් ඉන්නේ නැහැ. ඔය කවු කිසිම අයිතිකාරයෙකු යමක් අයිති කරගෙන ඒ අයිති කරගත්ත දේට නිදැල්ලේ ජීවත් වෙන්න දෙන්නේ නැහැ. මොකක් හරි අයිති කරගත්තද ඒක මට ඕනේ විදිහට හදාගන්න ඕනේ, මට ඕනේ විදිහට තියාගන්න ඕනේ. එතකොට අයිති කරගත්ත දේ අයිති කරුගේ සිතැඟි පරිදි ජීවත් වෙන්නට ඕනේ. ඉතින් මේ ශරීරයත් එක්ක අපි මහා යුද්ධයක් පටන් ගන්නවා මමත්වයෙන්. ශරීරය විතරක් නෙමෙයි, දිගටම දිගටම ඔය විදිහට කල්යාණ මිත්‍රවරුනි විශ්ලේෂණය කර බැලුවොත් තමන්ට ඕනේ විදිහට කොහොමත්ම තියාගන්න බැරි තමන්ට ඕනේ විදිහට කොහොමත් පවතින්නේ නැති ඒ නිසාම මගේ කිව නොහැකි තර්කානුකූලවවත් මගේ කියන්න බැරි විද්‍යානුකූලවවත් මගේ කියන්න බැරි රාසියක් දේවල් වල අයිතිකරුවන් බවට ඔබත් මාත්පත් වෙලා ඉන්නවා ඔබත් මාත්‍රක් නෙමේ සමස්ත ප්‍රජාවම පත් වෙලායි අපි ඔක්කොම අයිතිකරුවන් කවුරු හරි කියන්නේ මට නම් කිසි දෙයක් අයිති නෑ මේ පෙන්වන්න අයිති නැති වුණාට මේ ශරීරය අයිති කරන් ඉන්නවා ඒ ශරීරයට ඇති වෙනවා නම් යම් තාස් බින්දන වේදනා ස්පර්ශයන් අයිති කරගෙන ඉන්නවා ඒ නිසානේ සමහර ඒවට අපි කැමති සමහර ස්පර්ශයන්ට කැමති නැහැ සීතලට සමහර විට කැමති රස්නෙට කැමති නැහැ මට ඕන විදිය මෙහෙම නෙමෙයි දැන් ඕවා එන්නේ අයිති කරගෙන තියෙන නිසා ඉතින් ඔය විදිහට කල්යාණ මිත්‍රවරුනි මේ ඔහොම බෙදාගෙන ගිහිල්ලා මේ පංචස්කන්ධේ මේ පංචස්කන්ධය ගැන අපි අහලා තියෙන මේ මම හැදෙන මූලද්‍රව්‍ය පහ මේ මම කියන එකේ සූත්‍රේ ලිව්වොත් දැන් අපි ජලයේ සූත්‍රේ ලියන්නේ ඒ වගේ මම කියන පදාර්ථේ සූත්‍රේ ලිව්වොත් ඒ අණුවේ සූත්‍රේ ලිව්වොත් ඔන්න ඔය පහ තමයි ලියවෙන්නේ ශරීරය එහෙම නැත්නම් භෞතික රූපය ඒ රූපය ආශ්‍රිතව ඇති වෙන යම්තා විඳීම් තියෙනවද ඒ විඳීම් නිසා ඇති කරගත්ත සහ ඇති කර ඇති වෙන යම්තා හඳුනා ගැනීම මතකයන් තියෙනවද ඒ උඩ ඇති වෙන ඕනෑපාකම් තියෙනවද සහ අවසාන වශයෙන් මේ සියල්ල පිළිබඳ ඇති වෙන දැනුමක් තියෙනවද? අදර මෙන්න මේ පහ සමසමව මිශ්‍ර වීමෙන් තමයි මම හැදෙන්නේ. දැන් මේ හොඳ ප්‍රහේලිකාවක්. අප කැමැතිනේ ප්‍රහේලිකාව විසඳන්න. මොකද්ද ප්‍රහේලිකාව ඔය මම වත් හොයාගන්න පුළුවන්ද ඔය පහෙන් තොරව මමව පුළුවන්ද හොයාගන්න මම ඉන්න තැනක් මම ඉන්න ප්‍රදේශයක් මම ජීවත් වෙන ආකාරයක් පුළුවන්ද අපිට හොයාගන්න ඔය මූලද්‍රව්‍ය පහෙන් තොරව කොතෙන්ට ගියත් මොන දේ සම්බන්ධයෙන් මම කියලා කිව්වත් එක්කෝ රූපේට නැතිනම් විඳීමකට සැපට දුකට මොනවට හරි විඳින දෙයක් තියෙනවනේ ඒවට මට හරි සතුටුයි කියනවා මම හරිම සන්තෝෂෙන් ජීවත් වෙන කෙනෙක් ඒ මම කිව්වේ කාටද අර විඳීමට ඒ සන්තෝෂයටනේ මම කිව්වේ සමාහිත කෙන අයියෝ මම හරීම කාලකන්ණි කෙනෙක් හරීම අවාසනාවන්ත එතකොට ඒ මම කිව්වේ කාටද අර දුකට ඒ විඳින දුකක් තියෙනවනේ ඒකට තමයි එතන මම කියලා තියෙන්නේ එහෙම නැත්නම් කියනවා මම තරුණ කෙනෙක් මම වයසක කෙනෙක් මම ලස්සන කෙනෙක් අවලස්සන කෙනෙක් මම කාන්තාවක් මම පිරිමියෙක් ඔය ශරීරයට මම කියලා තියෙනවා ඒ ඔය විදිහට බලන්න ඔය ඔහම විග්‍රහ කරගෙන බලනකොට කල්යාණ මිත්‍රවරුනි මම කියන හැම තැනකම හම්බ වෙන්නේ මේ ස්කන්ධ පහෙන් එකක් දෙකක් තුනක් හතරක් හෝ පහම විතරයි ඔයින් පිට ඔයින් පිට වෙනත් මමෙක්ව හොයාගන්න ලැබෙන්නේ. මා කැමති කියන. ඒතර කැමති කියන්නේ සංස්කාර. ඒ ඕනෑපාකම් වලදී සංඛාර කියන්නේ. ඉතින් මා කැමති, මා අකමැති, මට ඕනේ, මට දැන් නුවරට යන්න ඕනේ. ඒ ඕනේ කියන එක තමයි චේතනාව. දැන් නුවරට යන්නේ චේතනාවක් තියෙනින් දැන් නුවරට යන්න ඕනේ. ඒක තමයි සංඛාර කියන්නේ. ඉතින් හැම තැනකම මම මම කියනකොට හම්බ වෙන්නේ විශ්ලේෂණය කරලා බැලුවොත් මුණ ගැහෙන්නේ මේ ස්කන්ධ පංචකයයි. ඉතින් අපි පංචස්කන්ධේ තියෙන වචනේ ඒ ලේබල් එක ගහනකොට අපිට මේක ටිකක් දුරස් වෙලා වගේ පේන්නේ. මේක ටිකක් මේ අපිට නොතේරෙන මොකක් හරි අභිධර්මයක් වගේ. ඉතින් ඒක තමයි පොතෙන් බලන්න ගියොත්. දැන් පොතෙන් ඔය පංචස්කන්ධය අඳුනගන්න ගියාම ඔය ගැටලුව මතුවෙනවා. ඒ පොත කියවලා ඒ කරුණු මතක තියාගෙන පොත වහන්න. පොත වහලා විවෘත කරන්න ජීවිත පොත. ජීවිත පොත කියවන්න පටන් ගන්න. එතන මෙය කරන්නට කල්යාණ මිත්‍රවරුනි කිසියම් මානසික ඒකාග්‍රතාවයක් තියෙනවා. දැන් ওই මම ගැන හොයන්න බැහැ. අර වලිග ගිනිගත්ත හනුමා වගේ කෙනෙකුට මොකද මේ විසඳන්න තෝනි දාහකුත් එකක් ප්‍රශ්න තියෙනවද? දෙටි ඒවා අතර හිර වෙලා ඉන්නේ හෙම්බත් වෙලා එරිලා. දෙහෙම ඉඳගෙන මේ නිදහසේ හුස්මක් ගන්න. නිදහසේ හුස්මක් පිට කරන්න. වත් අවකාශයක් විවේකයක් නිමේෂයක් නොලැබෙන කෙනෙකුට අමාරුයි මමව හොයාගන්න. ඒතර මමව හොයාගන්න නම් අන්න විවේකය තියෙන්න ඕනේ. මමව හොයාගන්නට නම් තිබිය යුතුයි ඒකාග්‍රතාවයක්. මක්නිසාද මේ මම එහෙම පේන්නේ ඉන්න කෙනෙක් නෙමෙයි. එතකොට මේ මම ඉන්නේ මේ ඔය මගේ දේවල් ඇතුලේනේ. එතකොට මේ අභ්‍යන්තරය කොහොමද තේන්නේ අපිට? දැන් හරියට මහා කළුවර ගුහාවක කවුද ඉන්නේ කියලා බලන්න කිව්වොත් දැන් සතෙක් එහෙම රින්ගුවොත් ඔය අල්මාරියක් යටට ගබඩා කාමරයක් අස්සට දැන් හොයන්න නම් අපිට හොඳ ආලෝකයක් ඕනේ. හොඳ තියුණු ආලෝකයක් ඕනේ. ඊළඟ කලබලෙන් හොයන්නත් බෑ. ඒක බොහොම පිළිවෙලකට හිමීට සංසුන් කෙනෙකුට තමයි හොයාගන්න පුළුවන්. ඉන්නවා නම් ඉන්න බවවත් නැත්තන් නැති බවවත්. දහහක් වැඩාස්සේ මෙහෙ පොඩ්ඩක් බලනවා අපව ගිහිල්ලා ඒ වැඩ කරනවා ආයෙත් ඇවිල්ලා එහෙම කරන්න බෑ. කිසියම් නිශ්චිත කාලයක් ඒ වෙනුවෙන් කැප කරන්න පුළුවන් වෙන්නට. එතකොට අප මෙපමණ දවස් කල්යාණ මිත්‍රවරුනි කතා කළේ අන්න මමව හොයාගන්නට, මමව හොයාගන්නට, මමව දකින්නට, මේ මම කියන්නේ කවුද කියා විශ්ලේෂණය කරගන්නට සුදුසු මනසක් හදාගන්නේ කොහොමද කියන එක. එතනින් තමයි අපි ඒ කාරණා ගැන දීර්ඝ වශයෙන් සමහර විට නීරස වෙන මට්ටමට දීර්ඝ අති දීර්ඝ වශයෙන් කතා කළේ ඒ කොහොමද මේ සම්සුන් මනසක් විවේකී මනසක් හදාගන්නේ. මොකටද දැන් කෙනෙකුට මොකටද ඒ විවේකී මනස තුල ලොකු සැපක් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරා. ඒතර විවේකී මනසක් හදාගන්නේ ඒ සැප විඳින්නද? ඒ සැපත් ලැබෙනවා. ඒ මේ ගමනේදී ලැබෙන එක අතුරු තිලිනයක් තමයි ඔය විවේකීතල පත් වුණාම භාවනාවෙන් හිත සංසුන් වුණාම ලැබෙන ඒ කායික මානසික සුවය. කායික මානසික සැප. හැබැයි ඒ කායික මානසික සැප නෙමෙයි අපේ ගමනාන්තය. කොහොමද දන්නේ? අන්න අර සිතියම් පොත කියවපු නිසා. මේ සිතියම් පොතේ තියෙනවානේ මේ මෙන්න මෙහෙම නගරෙකුත් පහු කරනවා. කොළඹට යන කෙනෙකුට නුවර සිට මෙන්න කෑගල්ල පහු කරනවා. කඩු ගන්නාව පහු කරනවා. කඩු ගන්නාව හරි ලස්සනයි. එතන ටිකක් නතර වෙලා බැලුවහම වටේ හරි ලස්සනයි. කිසි කලබලයක් නැති තැන හරිම ලස්සනයි. නුවරෙලි යනකොට ඒ රම්බඩ පාස් එහෙම පහු කරනකොට කොච්චර ලස්සනද. හැබැයි නුවරෙලිය නෙමෙයි. කොළඹ නෙමෙයිනේ. ඒක දන්නේ අන්නර සිතියම් පොත කියවපු කෙනෙක්. සිතියම් පොත හරියට කියවපු කෙනෙක්. එතකොට ඒ තැනත්ත දන්නවා මෙහෙම තැනක් හම්බ වෙනවා. කොහොම තැනක්ද? මෙන්න මෙහෙම කායික වශයෙන් ඉහ වහා ගිය ප්‍රීතියකින් පිරී ගිය මානසික වශයෙන් හැම සිතිවිල්ලක් තුළම සන්තෝෂේ ගලාගෙන ගිය නගරයක් හම්බ වෙනවා මේ යන ගමනේදී. ඒකට තමයි සමාධිය ධ්‍යාන කියා කියන්නේ. එතකොට ඒ නෙමෙයි ගමනාන්තය. හැබැයි ඔය සිතියම් පොත හරියට අධ්‍යයනය නොකළ කෙනෙක් මෙන්න මා යා යුතු තැනට පැමිණියා කියා අර ඒකාග්‍රතාවය තුළ ලැබෙන වින්දනයෙහි නතර වෙන්නට පුළුවන්. දැන් ගමන ඉවරයි. හැමදාම භාවනාවට වාඩි වෙන්නේ කුමක් සඳහාද? අර කලින් භාවනා කරනකොට ලැබුණානම් හොඳ වින්දනයක්. ශරීරයේ සැහැල්ලු වෙලා තියෙනවද නැද්ද කියා අඳුනා ගන්නට බැරි තරම් ලිහිල් වෙලා බර හැල්ලු වෙලා ගිය කිසියම් අත්දැකීමක් නැවත ලබන්නට. හිත දුවන එක නතර වෙලා සිතිවිල්ලක් එනවද නැද්ද කියා හිතන්නට බැරි, හිතෙනවද නැද්ද අඳුනා ගන්නට බැරි තරමට මනස සියුම් වෙලා. ඒ නිසාම කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් මේ අති ධාවනේ නතර වෙලා. කයත් මනසත් අර්ථේ පරිසමාප්තාර්ථෙන් විවේක ගන්නා වූ ඒ අත්දැකීමක් නැවත ලබන්නට. දැන් හොඳට බලන්න ඔබ භාවනාවට වාඩි වෙනකොට කුමක් සඳහාද? ඒ ප්‍රශ්නේ අහන්න. අමම මේ භාවනාවට වාඩි වෙන්නේ කියා එහෙම මතු පිටින් පිළිතුරක් දී ඔබවම රවට්ට ගන්න එපා. භාවනා කරන්න තමයි වාඩි වෙන්නේ. මොකක් සඳහාද බලන්න? කුමක්ද මා හොයන්නේ? මොකක්ද මා බලාපොරොත්තු වෙන්නේ? ඒ ප්‍රශ්නේ අහන්න, වාඩි වෙලා අහන්න, වාඩි වෙන්න කලින් අහන්න. ඇව්වහම බොහෝ විට අවංකවම අපි පිළිතුරක් හොයනවා නම්, අවංක පිළිතුරක් ලැබෙනවා නම් කල්යාණ මිත්‍රවරුනි 90%කට වැඩි අපිට ලැබෙන්නේ. අපි කියන්නේ අර භාවනා කරාම ලැබුණනේ හොඳ නිෂ්කලංක තත්වය. අන්නේ නිෂ්කලංක තත්වය යලි යලිත් විඳින්නටයි භාවනා කරන්නේ. එහි වරදක් නැහැ. ඒක වරදක් නෑ. ඒක පවක් අකුසලයක් නෙමෙයි. අපි ජීවිතේ හරියට මහන්සි වෙන පිරිසක්. මේ තියෙන සමාජ රටාව, ආර්ථික රටාව, පවුලේ පරිසරයේ මේ සියල්ල නිසා හැම දෙනාම ඉන්නේ හෙම්බත් වෙලා. ගෙදර හිටියත් හෙම්බත් වෙලා, පාරේ හිටියත් හෙම්බත් වෙලා, රස්සාව තුලත් හෙම්බත් වෙලා. හැම දෙනාම ඉන්නේ වෙහෙසටපත් වෙලා, වයසට ගිහිල්ලා. වෙහෙස නිසා වයසට ගිහිල්ලා හැම දුවෙක්ම, හැම පුතෙක්ම මේ අවුරුද්ද ගෙවිලා ගිය නිසා නෙමෙයි, පෘථුවිය සූර්යා වටේ කැරකෙන නිසා නෙමෙයි. අවිවේකී නිසා. ඉතින් එහෙම විඩාපත් වියපත් වෙහෙසටපත් සිටින කෙනෙකුට එහෙම සිටවිල්ලක් එන එකේ කිසි වැරැද්දක් නැහැ. ටිකක් භාවනා කළා මේ වෙහෙස නැති කරගන්නවා, හිත සැහැල්ලු කරගන්නවා, ශරීරය ලිහිල් කරගන්නවා, අනේ කිසි වැරැද්දක් නැහැ. ඒ සැහැල්ලුව සැහැණ කාලයක් තියෙයි. ඒ දවස් තියෙයි. හොඳ සැහැල්ලුවෙන් නිදා ගන්න පුළුවන් වේ. හොඳට අවදි වෙන්න පුළුවන් වේ. අවදි වුණාට පස්සේ භවනා කළොත් ඒ ලැබෙන මානසික කායික සැහැල්ලුව දවසේ හැඳ වෙනකල් විතර තියෙයි. හැබැයි නැති වෙනවා. ඔය ධ්‍යාන සුවය කල්යාණ මිත්‍රවරුනි නැති වෙන දෙයක්. ගෙවෙන දෙයක්. එය නැති නොවන සදාකාලික සුවයක් නෙමෙයි. හැබැයි සාපේක්ෂ වශයෙන් අනිත් සැපත් එක්ක ගලපලා බැලුවොත් ඊට වැඩිය ගැඹුරුයි. ඊට වැඩිය පළල්. ඊට වැඩිය සියුම්. ඊට වැඩිය තමන්ට ඕනේ විදිහට පාලනය කරන්න පුළුවන්. හැබැයි තමන්ගේ නෙමෙයි. ධ්‍යාන සුවයත් තමන්ගේ නෙමෙයි. බොහෝ යෝගීන් රැවටෙන රැවටි නතර වෙන නතර වී පදිංචි වෙන්නට තනන පදිංචි වී ස්ථිර වාසස්ථානයක් හදා ගන්න උත්සාහ කරන තැනක් තමයි ධ්‍යාන. සමාධිය. කාලයක් ඉන්න පුළුවන්. දැන් ධර්මයේ කියනවා කල්ප 84000ක් වුණත් එහෙම ධ්‍යාන මනසක් හොඳට හදාගත්තොත් හොඳ පදනමක් උඩ තියෙයි. දැන් කල්ප 84000ක් තියෙන වෙනසක් නෑ ලෝකේ. කල්ප 84000ක් ඕනේ. එක ජීවිත කාලයක් එක දිගට තියෙන වෙනසක් ගැන හිතන්න පුළුවන්. මොකක් හරි දැන් අපි දන්න සැපවල තියෙනවනේ. ඔය කිසිම සැපක් ගැන කල්යාණ මිත්‍රවරුනි ඔබට හෝ මට සිතන්නට පුළුවන්ද? අඩුම ගානේ එක ජීවිත කාලයක්වත් එක දිගට පවතින එක ජීවිත කාලයක් පැත්තකට දාන්න එක අවුරුද්දක් හිටියා මතකද ඔබට ගෙවි ගිය අවුරුදු වල පහුගිය ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වාම පිරිපුන් සතුටකින් කවර හෝ දෙයක් ගැන ජනවාරි මාසෙත් ඒ සන්තෝෂය එහෙම්මම තිබුණත් පෙබරවාරි මාසෙත් තිබුණා ඒ මෙහෙම නොවැම්බර් මාසයේ දෙසැම්බර් වෙනකම් කිසිම කෙනෙකුට එහෙම සතුටක් මුණ ගැහෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට එබඳු සතුටක් මුණ ගැහිලත් නැහැ. මක් නිසාද ඔය හැම සැපක්ම පවතින්නේ ස්වල්ප කාලය. හේතුව ඔය හැම සැපක්ම කල්යාණ මිත්‍රවරුනි ඉන්ද්‍රිය පටිබද්ධයි. ඉන්ද්‍රිය පටිබද්ධයි කියන්නේ හරියට මේ විදුලි පංකාවක් නැතිනම් මේ විදුලි බුබුලක් දැල්වෙන්නේ ඔය ඒ පරිපථයේ සම්බන්ධ වුණාම විතරයි. ඒ පරිපථයේ ඒකනේ අපි ඔය ස්විච් හේකින් කරන්නේ පරිපථයේ සම්පූර්ණ කරනවා. එතකොට ඒ පරිපථයේ සම්පූර්ණ වුණාම තමයි කැරකෙන්නේ. ඒ වගේ ඔය අපි සැපයි කියා කියන හැම දෙයක්ම මේ ඉන්ද්‍රියයි අරමුණුයි කියන පරිපථේ සම්බන්ධ වෙලා තියෙන කල් විතරයි පවතින්නේ. ඒ ඉන්ද්‍රිය ඒ පරිපථේ අභ්‍යන්තර ඉන්ද්‍රියයි බාහිර අරමුණයි. එහෙම නැති සැපක් විඳලා තියෙනවද? අපි ජීවිතයේ සැපයි කියලා අපි හිතන දුවන දේවල් තියෙනවනේ ඕන එකක් අරගෙන බලන්න එක්කෝ ඇහැ නිසා බොහෝ සැප ඇහැ නිසා අපි සැපයි කියන දේ ලස්සන මලක් හරි සන්තෝෂයි ඒ සන්තෝෂේ කොහෙන්ද ආවේ ඇහැ නිසා ତර ඇහෙන් කොහොමද ඒ සන්තෝෂේ ගන්න අන්න ඇහැයි මලයි අතර පරිපතේ සම්බන්ධ වෙන්න ඕන ඒ සම්බන්ධ වීමට කියනවා පස්ස කියලා මේ බාහිර අභ්‍යන්තර පරිපතේ සම්බන්ධ කරවන යතුරට තමයි පස්ස කියලා කියන්නේ දැන් එතන ඒ පරිපතේ හුඟක් වෙලා තියෙන්නේ දැන් මේ විදුලි පංපාක නම් අපිට ඕන ස්විච් එක ඔන් කරලා අපිට ඕන තරම් තියාගෙන ඉන්න පුළුවන් එක්ක මේක පිච්චෙනකල් එක්ක වයර් ටික පිච්චලා යනකල් නැත්තම් ලංකාවේම විදුලිය නැති වෙනකල් එහෙම නැත්තම් මෙහි විදුලි සම්බන්ධතාවයේ කපලා දානකල් එහෙම තියාගන්න පුළුවන් නමුත් මේ අපේ ඇහැයි රූපයයි අතර සම්බන්ධයේ ඉච්චර වෙලා තියාගන්න බෑ බොහෝම ඉක්මනට ඔය සම්බන්ධතාවයේ කැඩෙනවාමයි කොච්චර හිතුවත් තියාගන්න බෑ කල්යයන් වෙන මොනවත් බලන්න දෙන්නේ නැතුව ඒ අපිට බලන්න ඕනේ දේ විතරක් ඇහැ ඉස්සරහ තියාගත්ත කියන්නේ වෙන කිසිම දෙයක් නෑ කළුවර කාමරයක ඔබ වාඩි වී සිටිනවා ඔබ දකින්නට වඩාත්ම කැමති රූපේ ඉදිරියේ තියලා මොකක් හරි කමක් නෑ මලක් හරි පින්තූරයක් හරි මිනිස් රූපයක් හරි සත්ත්ව රූපයක් හරි දර්ශනයක් හරි ඒ විතරයි එතෙන්ට සම්පූර්ණ ආලෝකය යොමු කරලා ඇහැ ඉඳ වෙන මොනවත් පේන්නේ කොච්චර වෙලා බලන් ඉන්න පුළුවන් කොච්චර වෙලා පේනවද ඉච්චර වෙලා පේන්නේ ටිකකින් යන ඔබේ අවධානය නැනවන කොහටරි වෙන මොනවාරි ඇහෙන්න පටන් ගන්නවා ඇහුන් නැත්තත් වෙන මොනවාරි හිතෙන්න පටන් ගන්නවා මේ ඇස් දෙක අරගෙන ඉන්නේ හැබැයි වෙනම ලෝකෙක මහා කම්පනය විඳපු දෙයක් මතක් වෙනවා ජීවිතේ මෙච්චර ලස්සන ජීවිතේ වඩාත්ම දකින්න කැමති දර්ශනීය විතරක් ඇහැට දසුන් ගත වෙලා තියෙන මේ වෙලාවේ නොහිතන දුකක් ගැන හිතෙන්න පටන් ගන්නවා අතීතේ විඳ නැතිනම් ඉස්සරහට එයි කියලා බය වෙච්ච මොනව හරි මතක් වෙන දැන් මොකද වෙන්නේ දැන් අර සතුට තියෙනවනේ නෑ ඒ වෙනුවට බය ඒ වෙනුවට පසුතැවිල්ල ඒ නිසා ඔය අපි සැපයි කියලා හිතන ඕනෑම දෙයක් ඇහැ විතරක් නෙමෙයි කනත් එක්ක දිවත් එක්ක නාසයත් එක්ක ශරීරයත් එක්ක ඔය ජීවිතේ අපි සැපයි කියලා කියන හැම දෙයක්ම ඔය පහෙන් එකක් එතකොට වඩ කියනවා කාම සුඛ කාම සුඛ කියන්නේ ওই විදිහට ඇහෙන් සතුට වෙනවා දිවෙන් සතුට වෙනවා ඒ විදිහට ලබන සුවය කාම සුඛය දැන් ওই කාම සුඛය එහෙම නැත්නම් ඔය අපි ජීවිතේ සැපයි කියලා කියන දේ තියෙනවනේ ඔය සැප බොහෝම ටිකකින් නැති වෙන හිත වෙන තැනකට දුවනවා වෙන අපි ඕන් නැති දේවල් ඇහෙන්න පටන් ගන්න ඕන් නැති දේවල් පේන්න පටන් ගන්න ඕන් නැති දේවල් හිතෙන්න පටන් ගන්නවා ඒ මොනවත් නොවුනත් කල්යාණ මිත්‍රවරුනි ඒ කිසි දෙයක් උනේ නැහැ කියන්නේ ඒත් අර දේ නිසා අප විඳින සැප ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා බලාගෙන ඉන්න ඉතාම රමණීය සෞන්දර්යාත්මක කඳු වැටියක් තියක් ලස්සන දියැලක් දිහා බලන් ඉන්න හරිම සතුටින් අප කොච්චර වියදම් කරන් යනවාද එහෙම දියැලක් බලන්න නිමාඩු දාගෙන කෑම හදාගෙන වියදම් කරගෙන යනවා හරි ලස්සනයි කොච්චර ලස්සනද බලාගෙන ඉන්න එච්චර වියදම් කරලා ගියේ එකේ ඒ ලෞකික සැපෙන් නතර වෙන්න එපා ඒක ඕනේ ඒක ඉති වරදක් නෑ හැබැයි එතනින් නතර වෙන්න එපා පොඩ්ඩක් ඒකෙන් ගන්න බලන්න ආධ්‍යාත්මික පැත්තටත් රුකුලක් උදව්වක්. බලාගෙන ඉන්න ඒ ලක්ෂණ දිහා බලාගෙන ඉන්න එද්දී හිත ආකර්ෂණය වෙන ඒ ස්වභාවය දිහා බලාගෙන ඉන්න. කවුරුත් ගිහිල්ලා දියැල්ල බලනවා, දියැල්ලේ ලක්ෂණ විඳිනවා, ආපහු වෙනවා. වැඩි ඉන්නේ නැහැ, ආපහු වෙනවා. ඉන්න පැයක් වැඩිපුර හිටියා කියලා කිසි පාඩුවක් නැහැ. සංසාරේ කොච්චර පැය ගාණක් ඉන්නේද? දැන් එහෙම ඉන්නකොට අන්න ලස්සන නේ බැලුවේදී ඇල්ලි ඒ ලස්සන බලලා සතුට වුණානේ. ඒ සතුට පේන්න පටන් ගන්නවා. ඒ සතුට පේන්නේ ඔය ශනික ලෝකේක ජීවත් වෙන කෙනෙකුට, හැම එකම හදිස්සියෙන් දුවන කෙනෙකුට ඒ සඳහා තමයි විවේකයේ ඕනේ. ඉතින් ඒක මේ අමුතුවෙන් වෙන් කරගෙන ගන්නම අවශ්‍ය නැහැ. ওই විදිහට එදිනෙදා ජීවිතයේ අපි කරන කියන දේවල් වලම තව ටිකක් එහාට දිග්ගස්ස ගන්න. කෑමක් කනවා කියන්නේ පරි ආසාවෙන් හොයාගෙන කොහෙද තියෙන්නේ කෑම, ඒක තියෙන තැන හොයාගෙන වෙනම ගිහිල්ලා අරගෙන ඇවිල්ලා දැන් මෙන්න කනවා. හරි රසයි, හරි සතුටුයි. ඒක තව ටිකක් කන්න වැඩිපුර. මෙන්ද කනවට වැඩි ටිකක් වැඩිපුර කන්න ඕන නම් පොඩ්ඩක් වැඩියෙන් වියදම්. ඒක පාඩුවක් නෙමෙයි. අන්න එතකොට අර ආහාරයේ රස නිසා සතුට වින්දානේ. ඒනේ දැක්කේ. දැන් අර ඒ කෙරෙහිම අවධානය යොමු කරගෙන ඒකාග්‍රතාවයක් ගැන කතා කරන්නේ. ඒ ඒකාග්‍රතාවයේ අන්න යොමු වෙනවා කුමකටද? අර දියැල්ල නිසා විඳින සතුටට. දියැල්ලට නෙමෙයි, දියැල්ලයි ඇහැයි අතර පරිපතේ සම්බන්ධ වීම නිසා විඳින සුඛයක් තියෙනවා. ඒ සුවයට හිත යොමු වෙනවා. ඒ සුවය තේින්න පටන් ගන්නවා. අපි ඔය වේදනාව දකින්නේ නැහැ ජීවිතේ, විඳිනවා විතරයි. අපි විඳින අය ජීවිතේ දුකත් විඳිනවා සැපත් විඳිනවා. එතකොට ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ. එතකොට ජීවත් වෙනවා කියලා මොනවද කරලා තියෙන්නේ? දුකත් විඳලා තියෙනවා, සැපත් විඳලා තියෙනවා. සතුටින් සැප විඳලා තියෙනවා, අසතුටින් දුක විඳලා තියෙනවා. දැන් මෙන්න විදර්ශනාව. එතකොට විදර්ශනාව කියන්නේ මොකක්ද? ඒක අපිට හිතනවා මාට අමාරු, ගැඹුරු, අමාරු තමයි. නමුත් මේක ජීවිතයට ආගන්තුක දෙයක් නෙමෙයි. ওই විවේකයේ වගේම මේ ජීවිතය තුල පවතින දෙයක්. දැන් අපි කියන්නේ තව ටිකක් කල් ඉන්න කියලා ඒ දේත් එක්ක. ඒක තමයි සමාධිය කියන්නේ. තව ටිකක් ඉන්න. ඒ දෙයල්ලත් එක්ක ඉන්න තව ටිකක්. ආපහු එන්න හදිස්සි වෙන්න එපා. තව ඉන්න. ඒ බොහොම ඒ හිත නැලෙවෙන ඒ කන්කලු සංගීතයත් එක්ක ඉන්න තව ටිකක්. දිගටම ඉන්න තව. ඒ ඉඳීම තමයි සමාධිය කියන්නේ. ඒ අවධානයෙන් ඉන්න. වෙන මොනවත් හිතේ හිත නෙමෙයි. ඒ සංගීතය නිසා ඔබ විඳිනවා නම් කිසියම් වූ සුවයක්, සතුටක්. අනේ සතුට කෙරෙහි අවධානය යොමු කරගෙන ඉන්න. ඒ සතුට අහලා නැහැ කවුරුවත්. සංගීතය අහන. අර සතුට දැකලා නැහැ කවුරුවත්. ඔය දියැලි දකින ඒ සතුට අනුභව කර නැහැ කිසි කෙනෙක්. රසවත් ආහාර බුදින අන්න එතෙන් තෙන්ද. ඒක තමයි විවේක. ඒකට විවේකය ඕනේ. හදිස්සියේ බෑ ඔය වැඩේ කරන්න. දැන් මේ ඕනෙකම තියෙන ඔබටත් මටත් ඒ වෙලාවෙන් තව ටිකක් කාලය දිග්ගස්ස ගන්න පුළුවන්. එහෙම දිග්ගස්සගෙන ඒකනේ විවේකයේ කියන්නේ. දැන් හදිස්සි කියන්නේ නැහැ, විවේකයේ තියෙනවා ඉන්න. එතකොට ඒකාග්‍රතාවය ඕනේ. ඉඳලා වෙනේම හිතන්න එපා. දැන් මේ ආවි මොකටද? මේ ලස්සන පරිසරේ සතුට වෙන්න. හොඳයි. ඒ සතුටනේ හොඳයි. ඒ සතුටට හිත යොමු කරන්න. දැන් පරිසරයට හිත යොමු කළා ඇති. ඒකෙන් ලබන සතුටට හිත යොමු කරන්න. ඔබේ භාවනා කමටහන බවට ඒ සතුටපත් කරන්න. ඔබේ භාවනා කමටහන බවට ඒ සංගීත ප්‍රසංගයෙන් ලබන සතුටක් තියෙනවද? ඒක අහලා ඒ සතුට තමයි දැන් කමටහන. එතකොට ජීවිතයේ විඳින තැනින් ජීවිතයේ දකින තැනට අපිට යන්න පුළුවන්. අන්නේ දකින තැනට තමයි විදර්ශනාව කියන්නේ. විදර්ශනා කියන්නේ දකිනවා. බලනවා, විපස්සනා බලනවා, විදර්ශනා දකිනවා. එතන විදර්ශනා කරන කෙනෙක් කියන්නේ මේ අද්භූත පුද්ගලයෙක් නෙමෙයි. ඔය තමන් විඳින ජීවිතයේ දකින තැනැත්තට. එතකොට මේ සමතයත් විදර්ශනාවත් දෙකම කල්යාණ මිත්‍රවරුනි තියෙන්නේ මෙතනමයි. වෙන කොහේවත් නෙමෙයි. කැලේක නෙමෙයි සමතේ තියෙන්නේ. ගල් ගුහාවක් ඇතුලේ නෙමෙයි විදර්ශනාව තියෙන්නේ. ගල් ගුහාවක් ඇතුලේ තැති, කැලේ ඇතුලේ තැති. ඔබ සිටින්නේ කොතනද? එතන සමාධියක් තියෙනවා, විදර්ශනාවක් තියෙනවා. එතකොට ධර්මයේ කොහෙද තියෙන්නේ? අන්න ධර්මයේ තියෙන්නේ ඔතන. කොතනද? කිසියම් තැනක සමාධියක් තියෙනවාද? කිසියම් තැනක විදර්ශනාවක් කෙරෙනවද? අන්න එතන තමයි ධර්මයේ තියෙන්නේ. ඒ ධර්මය සජීවී. එක සිටියමක් නෙමෙයි. හැබැයි ගමන. අර සිටියම් පොත් කියවලා ඕනම භූගෝල විද්‍යා ගුරුවරයෙක් ওই සිටියම් පොත අධ්‍යයනලා උගන්වන. ඒක එතුමන්ලගේ අඩුපාඩුවක් නෙමෙයි, ඒක තමයි. ලෝකෙ ගැනම උගන්වනවා. මහම මහත් දීපයක් ගැනම උගන්වනවා. හැබැයි ගිහිල්ලා නැහැ. යන්න ඕනෙත් නැහැ. නෑ, ඔබ ඒ ගමන යන කෙනෙකු බවට පත් වෙනවා. දැන් එහෙම කල්යාණ මිත්‍රවරුනි, එතකොට සමාධිය ඒ විදිහට අඳුනගන්න. එතකොට ඒ සමාධිය ලබා ගන්න තමයි ඔබත්මාත් මෙපමණ වලිකන්නේ දඟලන්නේ. මේ වෙන් කරගෙන කාලය දවස් ගණන් වෙන් කරගෙන වාඩි වෙලා ඉඳිමින් සක්මන් කරමින් මහන්සි වෙන්නේ ඔන්න ඔය හිතේ නිෂ්කලංක භාවය ලබා ගන්න. කිසියම් අරමුණක් සමග තමන්ට අවශ්‍ය වෙලාවක් ඒකාග්‍ර වෙන්න. එහෙම නැතුව අර අපි භාවනා කමටහනක් තුලින් පුරුදු වෙනවනේ. එතන පදිංචි වෙන්න නම් නෙමෙයි. එහෙම ගියොත් ඒක මිච්ඡා සමාධියක්. එතන ඉන්න නම් නෙමෙයි. ඒ කිසියම් ගුණයක් අපි ඇති කරගන්න, කිසියම් සුදුසුකමක් ඇති කරගන්න. දැන් කෙනෙකු පාසල් යන්නේයි. අපි සරල උත්තරයක් ගත්තොත්, අපි සරලම ගත්තොත් විශ්වවිද්‍යාලයට පිවිසෙන්නට සුදුසුකමක් ලබා ගන්න. දෙකම නෙමෙයි, එකම අරමුණ. අපිට වැඩක් නැහැනේ පාසල් යෑමේ සියලු අරමුණ. අපි පාසල තුල මුළු ජීවිතේම ගත කරන්න නෙමෙයි. ඒ වගේ තමයි කල්යාණ මිත්‍රවරුනි, ඔය වාඩි වී විවේක තැනක් හොයාගෙන අපි කතා කරන්නේ. විවේක තැනක් හොයාගෙන මේ විදිහට නීවරණ අඳුනගෙන ඒවා අතහරිමින් ඇති කරගන්නවා කියන සමාධිය, ඒ කුමක් සඳහාද? සමාධිය සඳහා නෙමෙයි, විදර්ශනාව සඳහා. එතකොට අන්න ඔය සමාධිය ඇති වුණා නම් කිසියම් සමාධිය. අපි කාටත් කිසියම් සමාධියක් ඇති නැත්තේ නැහැ. භාවනා කරන ඕනෑම කෙනෙකුට කිසියම් සමාධියක් ඇති, කිසියම් ප්‍රමාණයක. එතකොට ඒ සමාධිය පාවිච්චි කරන්න ජීවිතේට. එතන අපි හිතන්නේ මේ සමාධිය පාවිච්චි කරන්න ඕනේ පාඩම් කරනකොට, ඒක අවධානයෙන් කරන්න, වාහනේ පදවනකොට ඒක අවධානයෙන් කරන්න. නෑ, ඒකටම නෙමෙයි. ඒක අතුරුඵලයක්. ඒකට නෙමෙයි. විඳින ජීවිතය දකින්නට විඳින කෙනා දකින කෙනෙකු බවට පරිණාමය වෙන්නට. විතර ජීවිතයේ සතුටුයි සැපයි කියලා අපි දුවන දෙයක් අරගෙන නතර වෙන්නේ. ඒකත් එක්ක නතර වෙන්නේ. නතර වෙලා දිගටම බලන්න ඒ සතුටට මොකද වෙන්නේ? අන්න තේරෙයි සතුට කියලා කියන්නේ ශය වෙන දෙයක්. වැය වෙන දෙයක්. ඒ සතුට වය ධම්මා වැය වෙන දෙයක්. ඕනෙම සතුට දියැලකින් ලබනක ටිකක් ඉන්න 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 ඉන්න. වරුවක් ඉන්න. එක මොහොතක් එපා වෙන. දැන් ඇති. දැන් කිසි සතුටක් නැව කොච්චර බැලුවත් ඔච්චර. අන්න. බොහෝම ඉක්මනට මේ ඉන්ද්‍රිය සතුට නැති වෙනවා. ඒ කාම සුඛයට වැඩි ආයසක් නැහැ. ඒ නිසා තමයි ඔය එපා වෙනකල් අපි කිසි දෙයක් එක්ක ඉන්නේ නැත්තේ. මේ ශනික ලෝකයේ තුල ඔය එපා වීමෙන් මග ඇරලා බේරිලා පැනලා යන්න පුළුවන් කියලා හිතනවා. එපා වෙන්න කලින් තව එකකට පනිනවා. ඒක එපා වෙන්න කලින් තව එකකට පනිනවා හරියට වඳුරෙක් වගේ. එතන කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒකේ තියෙන වැරද්ද මොකක්ද? ඒක භයානක වැරද්දක් මොකද්ද? දවසක් එනවා පනින්න බැරි. අනේ දාට මොකද වෙන්නේ? ඒ දවස මැරෙනකොට එන දවස නෙමෙයි. මේ ජීවිතයේ ඇතුලේ යම් යම් අවස්ථා වෙනවා. අපි දුකට දුක අඳුනගෙන නැත්නම් දුක තේරුම් අරගෙන නැත්නම් දුකක් එන්න කලින් සැප මාරු කර කර මාරු කර කර යනවා නම් රූපෙන් රූපයට ආහාරයෙන් ආහාරයට ශබ්දයෙන් ශබ්දයට කිසියම් අවස්ථාවක් එනවා අපිට ඉන්න වෙනවා දුකක් එක්ක යන්න තැනක් නැතුව. එතකොට අන්න අපි අසරණ. ඉතින් අපි කියන අපි වැටෙනවා. මොනව කරන්නද දන්නේ? අපි පුහුණු වෙලා නැහැ. එතන ඉන්න පුරුදු වෙන්න. සතුටත් එක්ක ඉන්න පුරුදු වෙන්න. සතුට නැති දෙයක් බවට පත් වෙන හැටි දකින්න. සතුට නැති දෙයක් බවට පත් වෙලා නැතර නොවි අසතුටුදායක දෙයක් බවට ඇය හැරෙන හැටි දකින්න. අන්න එතකොට මේ සියලුම විඳීම් අනිත්‍යයි. වෙනස් වෙනවා. සියලුම විඳීම් දුකයි. සියලුම විඳීම් අනාත්මයි. මට ඕන හැටියට ඔය තියාගන්න බෑ. මට ඕන හැටියට දියැල්ල තියාගන්නත් බෑ. මට ඕන හැටියට ගීතයක් තියාගන්නත් බෑ. තියාගන්න පුළුවන් වුණත් ඒ නිසා ඇති වුණා නම් සතුටක් ඒ සතුට තියාගන්නත් බෑ මට ඕන හැටියට. එතකොට මමද මේ සතුටේ අයිතිකරු? මමද මේ සතුට මගේද? ඇයි මගේ නම් මාව දාලා යන්නේ? ඇයි අයිතිකරු අතහැර ඒ දේ යන්නේ? ඒ යෑම තුලම සමු ගැනීම තුලම නික්ම යෑම තුලම කල්යාණ මිත්‍රවරුනි ප්‍රකට වෙනවා මගේ නොවන බව. එතකොට මෙන්න මේ කාරණේ තමයි පස්වග තවසන්ත අනාත්ම ලක්ෂණ සූත්‍රයෙන් දාහතර දේශනා. එතකොට අනාත්ම ලක්ෂණ සූත්‍රයේ නෙමෙයි කියන්න අදහස් කළේ, නමුත් ඒක වටිනවා. මේ සමාධිය ඒකාග්‍රතාවය මේ ගමනට අත්‍යවශ්‍යයි. ඒ වගේම සමාධිය කියන්නේ නැවතුම්පලක් නොව වාහනයක්. ඒ උපකරණයක්. හරියට දුරේක්ෂයක් වගේ. මොකට දුරේක්ෂයක්? දකින්න බලන්න. සාමාන්‍ය ඇහැට පේන්නේ නැති දෙයක් ඈත තියෙන දෙයක් බලන්න. සාමාන්‍ය ඇහැට පේන්නේ නැතරම් කුඩා දෙයක් දකින්නයි අන්වීක්ෂයක් තියෙන්නේ. අන්වීක්ෂය අරගෙන නිකන් හිටියට වැඩක් නෑ, බලන්නට ඕන. අන්වීක්ෂය හදා ගැනීම තමයි සමාධිය. එයින් බැලීම තමයි විදර්ශනා. මේ සමාධියයි මේ විදර්ශනාවයි කල්යාණ මිත්‍රවරුනි ඔබ ඉන්න හැම තැනකම තියෙනවා. අහවල් තැන නැහැයි කියන්න බෑ. ඒ තියෙන බව දකින්න, දැක එයින් ප්‍රයෝජන ගන්න. අන්න ධර්මයේ නැමැති මාර්ග සිටියමින් ප්‍රයෝජනේ ගන්නා කෙනෙකු බවට පත් වෙන්න. මාර්ග සිටියන් තුල ජීවත් වෙන අයෙකු නොව මාර්ගයේ ගමන් කරන කෙනෙකු බවට පත් වෙන්න. ඒ හැඟීමින් අපි මොහතකට අපේම හිතට අවධානය යොමු කරමු. බලන්න මේ මොහොතේ ඔබ ඔබේ හිතත් එක්ක මිදින්නේ සැහැල්ලුවක්ද සතුටක්ද ආයාස කරගතියක්ද අසතුටක්ද උත්සාහයක් ගන්න ඔබත් සමතම සාවධාන වෙන්න ඔබ මේ මොහොතේ විඳින සැප හෝ දුකත් සමග ඒකාන්ත වෙන්න අවධාන වූ ඔබට පෙනේවි වෙනස් වෙන බව අපට වෙනස් වෙන බව සතුට වෙනස් වෙන බව සතුට විඳින පුද්ගලයා වෙනස් වෙන බව සතුටින් සිටින කෙනා අසතුටින් සිටින කෙනෙකු වෙන හැටි අසතුටින් සිටින කෙනා සතුටින් සිටින කෙනෙකු වෙන හැටි විදර්ශනාව වාඩි වී කරන භාවනාව තුල පෝෂණය කරගන්න ඒ පෝෂණය කරගත්ත සමාධිය සාවිදර්ශනාව එදිනෙදා ජීවිතයේ තුල භාවිතා කරන්න ජීවිතය විඳින කෙනාගෙන් ජීවිතය දකින කෙනා බවට පත් වෙන්න හැම දිනාටම තෙරුවන් සරණයි.